ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
අදත් සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම සඳහා ශ්‍රී ලංකාවෙන් මේ ගෙවිලගිය සතියේදී වාර්තා වන උණුසුම්ම කාරණා කිහිපය අපි ගොනු කරගන්නට සූදානමින් තමයි. දැන් එහෙමනම් මේ සතිය ශ්‍රී ලංකීය පුවත් විමසුම අපේ විශේෂාංගය ආරම්භ කරන්නට අපි සූදානම් වෙලා සිටින්නේ. ශ්‍රී ලංකාවේ සිට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබෝදෑසනක්. අයබෝන් මනෝජ්.
අයබෝන් සුබෝදෑසනක් බෙන්දුක්ෂි.
කැබිනට් එක පැත්තෙන් ලැබෙන ආරංචි කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න කැමති. විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ මේ තියෙන ඩොලර් අර්බුදය සම්බන්ධව මේක පුළුල්ව කැබිනට් එකේදී සාකච්ඡා වුණායි කියලායි ආරංචිය. අපි එතනින් කතා පටන් ගනිමු මනෝජ්.
ඔව් දිලෘක්ෂ, පසුගිය සඳුදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වුණා. වැඩි අවධානයක් යොමු වෙලා තිබුණේ ඉන්ධන හිගය සහ ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් අපිට වාර්තා වෙන විදිහට. ඩොලර් හිඟේ නිසා අපි දැක්කා සපුගස්කන්ධ තෙල්පිරි පහදුව පෞගේ සතියේ නැවැත්තුවා. ඒක දින 50ක පමණ කාලයක් එවැනි තත්ත්වයේ තියෙවි කියලා වාර්තා වෙනවා. කොමුණත් මේකට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ ගොරතෙල් ආනයනය කරන්න ඩොලර් නැතිකම. මේ ඉන්ධන සඳහා ඩොලර් හොයන්න විශේෂ ඇමතිවරයා උදේ ගම්මන්පල ඇමතිවරයා පෞගේ කාලේ විවිධ උත්සාහයවල් අරගත්තා. අපි දැක්කා ඕමානිය වගේ රටවල් ගානකට ගිහිල්ලා ඒ ගැන සාකච්ඡා කරා. ඉගෙන ණයට ලබා ගැනීම ගැන ඒ රටවලින් නමුත් එච්චරේ හපතුචාරයක් හම්බුන්නේ. කැබිනට් රැස්වීමේදී තැමතිවරය ගැන දීර්ඝ විස්තරයක් කරලා තිබුණා. කංජ තෙල් සංස්ථාව මෙච්චර බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ආනයනය කරන්න ඩොලර් ඉඟය බලපාලා තියෙනවා. ඉන්ධන ආනයනය කරන්න මාර්කට ඩොලර් මිලියන 350ක් විතර යනවා. අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් විතර යනවා. මේක සංස්ථාව මුහුණ දීලා තියෙන බරපතල අර්බුදයක් කියලා ණයට ඉන්න ගන්න තියෙන හැකියාවක් නැහැ කියලා විශේෂ ඇමතිවරයා ගමන් ඇමතිවරයා කැබිනට් එකේ කියලා තිබුණා. දැන් විකල්ප ක්‍රමවේදයකට යන්න ඕන කියලා ඔය යෝජනා කරලා තිබුණා. මේ අර්බුදය විසඳ ගන්න දැනට ඉතිරි වෙලා තියෙන එකම විකල්පය IMF එකට නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම කියලා ඔහු යෝජනා කරලා තිබුණා. ඒක තමයි අපිට මේ වෙලාවේ කියන්න තියෙන විසඳුමක් වෙන්නේ කියලා. කොමුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියෝතින් අපිට අවාසි සාගත තැන් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන ඉතරම් කැමැත්තක් දක්වපු නැති කැබිනට් අමාත්‍යවරුන් කැබිනට් රැස්වීම ඉඳලා තිබුණා. විශේෂයෙන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඔහු කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පණවන කොන්දේසියකට අපිට එකඟ වෙන්න පුළුවන් නම් සමහර දේවල් කප්පාදු කරන්න සිද්ධ වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වොත්. ඒ වගේ තත්ත්වයකට රටේ ජනතාව එකඟ නම් ඔන්න පුළුවන් වගේ අදහසක් කියලා තිබුණා. ඒ කියන්නේ පොදු එකට එකඟ නැහැ කියලා. දැන් සෙසුපක්ෂ නියෝජනය කරන සමාජිකව විදිහට උදේ ගම්මන්පිල මැතිතුමාලත් එක්ක වාස්තුවේ වර්ණකාර ඇමතිතුමාලත් කටයුතු කරනවා. නමුත් කැබිනට් රැස්වීමේදී වාස්තුවේ වර්ණනායකකාර ඇමතිවරයාත් මේ තීරණයට දැඩි ලෙස විරුද්ධ වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම ඒතරම් සුදුසු ක්‍රියාවක් නෙවෙයි කියලා. ඒකෙන් කොහොමුණත් තවම සාකච්ඡා සංවාද මට්ටමේ තියෙන්නේ. ඩොලර් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ණය ලබා ගන්න ඕන ණය ගන්නෙ කොහෙන්ද කියන එක ගැන තවදුරටත් සංවාද සාකච්ඡා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ වැඩි අවධානයක් යොමු වෙලා තිබුණේ ගිය සඳුට මේ කාරණයට දිනුක්ෂේ.
දැන් මේ තෙල් අර්බුදයට අමතරව පොහොර අර්බුදයකුත් පුළුල්ව යනවනේ ලංකාවේ. අපි දන්නවා දැන් වත්මන් රජය විශාල වශයෙන් උනන්දු වෙනවා ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව කාබනික පොහොර ගොවියාට හඳුන්වා දෙන්න. නමුත් මේක කොයිතරම් දුරට සාර්ථකද කියන කාරණාව සම්බන්ධයෙන් විද්වත්තුන් අතර විවිධ මත තිබුණා. කොහොම හරි දැන් ගොවි උද්ඝෝෂණ අපි දකින්නට ලැබෙනවා. කාබනික පොහොර මත යැපෙමින් මේ මීළඟස්වන්න කෙරෙහි බලාපොරොත්තු තියාගන්න බෑ කියලා එළවලු අර්බුදයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවා ශ්‍රී ලංකාවෙන්. ඒ අතරතුරේදී ටිකක් පරස්පර විරෝධී කතාවක් වාර්තා වෙනවා මනෝජ්. යලිත් වතාවක් රසායනික පොහොර ආනයනය කරන්න සූදානමක් තියෙනවයි කියලා අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන අතරතුරේදී ඇමතිතුමා කියනවා එහෙම රසායනික පොහොර නැවත වතාවක් ආනයනය කරන්න සූදානමක් නැහැ කියලා. මොකක්ද මේ පරස්පර විරෝධී කතාවේ සුළු මුල?
ඔව්, මේ තීරණය ටිකක් රැඩිකල් තීරණයක්. නමුත් පොළව සම්බන්ධයෙන් පස සම්බන්ධයෙන් රටවැසියා ලෙඩවීම රෝගී වීම සම්බන්ධයෙන් විතර බලලා එකවර මේ පොහොර ගෙන්වීම නතර කරා. කාබනික පොහොරවලට යොමු වෙනවා කියලා රජය දැනුම් දුන්නා. අපි දැක්ක ඉන්දියාවෙන් ඩියර පොහොර වර්ගයක් දිනාවා. චීනයෙන් කාබනික පෝර ගේන්න ගිල්ල අර්බුදයක් මතු වුණා. තවමත් ඒ අර්බුදය විසඳිලා නැහැ. එවැනි තත්ත්වයක් ඇතුළේ ඔබ කිව්වාගේ ගොබිය පාරට බැහැලා තියෙනවා. ඉදිරියේදී තමන්ගේ අස්වැන්න නෙලාගන්න බැරුව වී විතරක් නෙමෙයි සසු ධාන්‍ය වලිනුත් එවැනි ප්‍රශ්නයක් තියෙනවා. එළවලු භෝග වගාව සම්බන්ධයෙන්ුත් එවැනි ප්‍රශ්නයක් තියෙනවා. පෝර අවශ්‍යයි කියලා දැන් ඊයේ ඔබ කිව්වාගේ කෘෂිකර්ම මාත්‍යංශයේ ලේකම්වරයා මහාචාර්ය උදිත් ජයසිංහ කියලා තිබුණා ඉහළ ප්‍රමිතියෙන් යුතු ශාක පෝෂක ආනයනයට අවසර හම්බ වුණා කියලා. එහිදී ඔහු කියන්නේ ශාක පෝෂක ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්න පියවර අරන් තියෙනවා. බාල ලාභ පෝර මෙරටට ගෙන්වන්නේ යම් ප්‍රමිතියක් ඇති පෝර තමයි ගෙන්වන්නේ කියලා සඳහන් කරලා තිබුණා. අපි දැක්කේ විපක්ෂ නායකවරයා කියනවා ශාක පෝෂක කියලා අලුත් නමකුත් පාවිච්චි කරලා මේ උත්සාහ කරන්නේ රසායනික පෝර ගෙන්වන්න තමයි කියලා. අපි දැක්කා ගොවි සංවිධානත් ප්‍රශ්න කරනවා. දැන් එකවර මේක තීරණය කරත් මේක ඇනෝම් ලබා දීලා ලංකාවට ගේන්න කොච්චර කාලයක් යයිද? ඒ එනකන් දැන් ගොයම් සහ අනෙකුත් භෝග පෝර නැතුව නිසි ලෙස වර්ධනය වෙලා නැහැ. ඒක තවදුරටත් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ අස්වැන්න නෙලා ගන්න අපහසු වෙනවා. කොච්චර කල්යයිද මේ පෝර ගෙන්නන්න කියලා ගොවි සංවිධානත් ප්‍රශ්න කරමින් හිටියේ. ඒ අතර තමයි ඔබ කියන පරස්පර විරෝධී තත්ත්වය තියෙන්නේ. ඊයේ කෘෂිකර්ම ඇමතිවරයා කියලා තියෙනවා වී එළවලු වගේ දේවල් සඳහා රසායනික පෝර හරි වල්නාශක හරි ආරයනය කරන්න මෙතෙක් කිසිදු තීරණයක් අරගෙන නැහැ කියලා. නමුත් ඔහු නියෝජනය කරන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියනවා ඒවා යම් ක්‍රමානුකූලව මේක ගෙන්වන්න කටයුතු කරනවා. මේ තීරණය රිවර්ස් කරා වගේ දැනේ. නමුත් රිවර්ස් කිරීමක් නෙමේ, ක්‍රමානුකූලව මේ සඳහා යොමුවට ගත්තු පියවරක් කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒ අනුව බැලුවට පස්සේ ඔහු අර්බුදකාරී තත්වයක තමයි තවදුරටත් තියෙන්නේ. ලේකම්වරයා කියනවා ගෙන්වනවා කියලා, විෂය භාර ඇමතිවරයා කියනවා එහෙම තීරණයක් කරන්නේ නැහැ කියලා.
ඔව්, අපේ ප්‍රධාන පාලක මැදිරින් අපිට දැනුම් දීමක් තියෙනවා යම් කිසි ශබ්දයක් ඇසෙනවා කියලා මේ සාකච්ඡාව අතරතුරදී. ඒට හේතුව යම් තාක්ෂණික දෝෂයක්, දුරකථන සම්බන්ධතාව ඇති කරන මාර්ගය තුළ ඇති වෙන යම් දෝෂ සහගත තත්වයක් කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ පිළිබඳව අපි සමාව භජනය කොට සිටිනවා. අපි දැන් අර කරපු කතා බහ දැන් කාබනික පොහොර වලට යොමු වෙනවා කියලා ඉඳලා එකපාරටම මේ විදිහට නැවත වතාවක් අපිට පෙරලීම, රසායනික පොහොර ගෙන්නවා කියපු කතාව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාසට දෙවන්ත විවේචනයක් තිබුණා. ඒ සම්බන්ධව ඔහු මේ සම්බන්ධව කරුණු හෙළදරව් කරමින් කතා බහ කළේ මේ ආකාරයට.
ආණ්ඩුවට රිවර්ස් ගහන්න සිද්ධු. ආපහු රසායනික පෝර ගෙන්නුවට කමක් නැහැ. ශාක පෝෂක කියලා අලුත් නමකුත් ගොතලා ගුණාත්මක භාවයෙන් ඉහළ වචනෙත් දාලා අපිට පේනවා ආණ්ඩුව රිවර්ස් එකක් ගහන්න ලෑස්ති වෙනවා කියලා. හැබැයි මම තව තවත් බලාගෙන ඉන්නවා හරියටම මේ දේ කරනකම්. මොකද කියන දේ කරන දේ අතර ලොකු පරස්පරයක් තියෙන මේ ආණ්ඩුව තුල. ඒ නිසා කොයි මොහොතේ මේ තීන්දුව වෙනස් කරයිද කියන එකත් අපිට හිතා ගන්නට.
අයවැය දෙවනවර කියවීමේ විවාදය මේ දවස්වල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. රටේ ප්‍රමුඛ කාරණා කෙරෙහි බොහෝ දෙනෙක් අවධානයට ලක් කරමින් අයවැයෙන් ඒ සම්බන්ධව ඉදිරිපත් කළ තියෙන යෝජනා පිළිබඳව විවාද කරමින් තියෙන කාලවකවානුවක්. පාර්ලිමේන්තුවේ නැහැ සුවිශේෂිතා වාද විවාද සම්බන්ධව කෙටි අවධානයක් යොමු කරමු මනෝජ් මීළඟට.
ඔව්, අයවැය දෙවනවර කියීමේ විවාදය මේ දිනවල පැවැත්වෙනවා. ජනාධිපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වටප සම්බන්ධයෙන්ම යෝජනා අපි දන්නවා. අවුරුදු පහෙන් විශ්‍රාමය ලැබෙන්නේ නැහැ මන්ත්‍රීවරුන්ට, අවුරුදු දහයෙන් ලැබෙන්නේ. ජනාධිපතිවරුන්ටත් ඒක බලපානවා. එක දූර කාලයක් එබඳට අවුරුදු දහය සම්පූර්ණ කරපු ජනාධිපතිවරුන්ටත් විශ්‍රාම වටප නොලැබෙන්න යන්නේ කියලා. මේකට අදාළ යෝජනා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ අවශ්‍ය වැටුප් පිළිබඳ 50 සංශෝධනයට ලක් කරන්න ඕන. ඊට කලින් මේ 50 කෙටුප්පත් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට දාලා අනුමැතිය ලබා ගන්න ඕන. කොහොමනත් ලබන මාසේ මේ කටයුත්ත සිද්ධ වෙනවා කියලා ආරංචි වුණා. රාජ්‍ය නියෝජනය කරන, රාජ්‍යාංශ නියෝජනය කරන වෘත්ති සමිති ඔවුනු දැන් හඬක් නගමින් ඉන්නවා. මේ අයවැයෙන් ජීවන වියදමට සරිලන විදිහේ වැටුප් පරදකයක් ලබා නොදීම පිළිබඳව ජනාධිපතිවරයාට ලිඛිතව ලිව්වා. නමුත් මේ වෙනකන් ජනාධිපතිවරයා යම් නිසි ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඒ මොනොත් ඉදිරියේදී ඔවුන් යම් ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අතරේ අපි දැක්කේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂයක් විදිහට එකඟ වෙලා තීරණය කරලා තියෙනවා මෙවර අයවැයට ඔවුන් සහාය ලබා දෙන්නේ නැහැ කියලා. නමුත් විශ්වවිද්‍යාල සංශෝධනයේදී අපි දැක්කා බොහෝ මන්ත්‍රීවරු, පක්ෂ නායක රවු හකීම් හිටපු ඇමතිවරයා හැර අනිත් අය ඡන්දය ලබා දුන්නා. මෙවරත් පක්ෂයේ විදිහට එහෙම අයවැයට සහයෝගය ලබා දෙන්නේ නැහැ කියලා තීරණයක් කරන් තියෙනවා. ඡන්ද විමසීමේදී තමයි ඒකේ සත්‍ය තත්ත්වය බලන්න වෙන්නේ. ඒත් එකම රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය ඔවුන් බොහෝ විට ප්‍රතිපත්ති මේ තීන්දුවක් අරගෙන මෙවර අයවැයට සහයෝගය ලබා දෙයි කියලා වාර්තා වෙනවා. තාමත් නිල වශයෙන් ඊට තහවුරු කළා නැහැ. අපි දන්නවා රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයා හැර පක්ෂයේ සිටු සමාජිකයින් විශේෂ සංශෝධනයේදී ඡන්දය ලබා දුන්නා. බදියුදීන් මන්ත්‍රීවරයා දැන් කියලා තියෙනවා ඒක පක්ෂයගත තීරණයක් නෙමෙයි, මන්ත්‍රීවරු තනිතනුව ගත්තු තීරණයක්. නමුත් මෙවර පක්ෂයක් විදිහට තීරණය කරලා පක්ෂ ප්‍රතිපත්තියක් විදිහට අයවැයට සහාය ලබා දෙයි බොහෝ විට කියලා. මොනොත් බදියුදීන් මන්ත්‍රීවරයා ඔහුත් ඔහුගේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයකට මතු වෙලා සෑහෙන කාලයක් ඔහු බන්ධනාගාරගත වෙලා ඉඳලා තමයි එළියට ආවේ. ඉතින් කොහොම වුණත් බොහෝ විට ඔහුගේ පක්ෂය ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙයි කියලා වාර්තා වෙනවා. නමුත් ඒක නිල වශයෙන් පක්ෂයේ මතය විදිහට තවමත් තහවුරු වෙලා නැහැ.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමින් මීළඟ අදියරේ මම සාකච්ඡා කරන්න කැමති විශේෂයෙන්ම ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙලා සිටින හවුල්කාර පක්ෂ, ඒ වගේම විපක්ෂය සහ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධව වාර්තා වන අලුත්ම කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න. මුලින්ම අවධානය යොමු වුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විටින් විට පැනනගින අර්බුදය වත්මන් ආණ්ඩුවත් එක්ක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක. ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම තරඟ කරාවිද කියන වාර්තා කනින් කොනින් ඇහෙන්න පටන් අරන් තියෙනවා. මෙහි මූල බීජ සම්බන්ධව කතා බහ කරද්දී අපිට කොතෙන්ටද යන්න පුළුවන් මනෝජ්?
ඔදිලොක්ෂි, මේ මොහොතේ ආණ්ඩුවේ තවදුරටත් ඉන්න ඕනද කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටිපෙළ පක්ෂයේ ඉහළින් විමසනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් සඳහන් කරනවා. ඒ අනුව ආණ්ඩුවේ යනවාද නැද්ද කියන සංවාදය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඇතැම් පක්ෂ ආණ්ඩුව ඇතුළේ ඉඳලා විවේචනය කරන්න එපා එළියට යන්න කියන කාරණේ දැන් ප්‍රසිද්ධිය සඳහන් කරන තැනක තියෙනවා. ඒ අතර තමයි දුමින් දිසානායක රාජ්‍යමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ අනුරාධපුරයේ තිබුණා දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමක්. එහිදී යෝජනා සම්මත කරගෙන තිබුණා ඉදිරි මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිව තරඟ කරන්න ඕන කියලා. ඒ අනුව ඔවුන් වෙනම ඊළඟ ඡන්දයට පළාත් සභා ඡන්දය එයිද කියලා අර්බුදයක් තිබෙනවා. දුමින් දිසානායක රාජ්‍යමතිවරයා කිව්වේ එහෙම ඉදිරි ඡන්ද, ඒ කියන්නේ පක්ෂයේ මතයට අඳින්න සිද්ධ වෙනවා. ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපේක්ෂකත්වය ලබා ගන්න කැමතියකින් නම් තමන්ට ලබා දෙන්න කියන එකක් ප්‍රසිද්ධිය දුමින් දිසානායක රාජ්‍යමතිවරයා සනාන් කළා. ඒත් එක්කම මහින්ද අමරවීර ඇමතිවරයා පෞගේ සතියේ තිබුණු මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීකු ප්‍රශ්නයක් ඇහුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රූකඩ ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්, ඒ කියන්නේ පක්ෂයේ මෙවැනි තීරණයක් නොගෙන කටයුතු කිරීමේ තත්ත්වය ගැන. එහිදී මහින්ද අමරවීර ඇමතිවරයා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රූකඩ විදිහට කටයුතු කරන්න සූදානම් නැහැ. කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීමෙන් කටයුතු කරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රූකඩයක් නෙමෙයි කියලා. ඒත් එක්කම ඔහු කියලා තිබුණා අපේ කරපිටින් ගිහිල්ලා බඩ පිලුම් ගහන්න බෑ, ප්‍රාදේශීය සභා අයවැයවලදී ඕන දෙයක් කරගන්න, ඒ කියන්නේ ඉස්රාල ප්‍රාදේශීය සභා වල අයවැය එනවා. ඒදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුවේ පක්ෂයක් විදිහට තීරණය කරන්නේ ඒ ප්‍රාදේශීය සභාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට තමන්ගේ අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් වගේ අදහසක් ඔවුන් ඉදිරිපත් කරා. ඒ අනුව මේ වෙලාවේ එවැනි අර්බුදකාරී තැනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවත් එක්ක කටයුතු කරනවා වගේම ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ එළියේ කතා කරන තැනට ගිය සතිය වෙන විට පත් වෙලා තිබුණා.
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මේ සම්බන්ධව ටිකක් සැර ප්‍රකාශයක් කරා මෙන්න මේ ආකාරයට.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මරන්න පුළුවන් පාගන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. අපි ආණ්ඩුවේ බවද්ද, ජනාධිපතිතුමාගේ පාර්ශවකාරයෙක් බවද්ද, හැබැයි අපි දේශපාලනය කරන්න ඕන කම තියෙනවා දේශපාලන පක්ෂයක් විදිහට. අපිට කාගෙන්වත් අහන්න ඕන කමක් නැහැ දේශපාලනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමද කියන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මේ සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් විදිහට අපිට දින දේශපාලන කිරීමේ අයිතිය කාටවත් අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ.
ඔව්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොකද කියන්නේ කියලා බලමු මේ දිලුම් අමුණුකම.
ඔකනම් අපි නම් මුලින්ම කිව්වා ඉතින් යනවා නම් කමක් නැහැ, හැබැයි යනවා නම් ඉක්මනට යන්නේ කියලා. ඒ තියෙන ප්‍රශ්න රජය ඇතුලේ කරන්න ඕනේ, කැබිනට් එක ඇතුලේ කරන්න ඕනේ. කැබිනට් එක ඇතුලේ පූස් පැටව් වගේ ඉඳලා එළියට ඇවිල්ලා සිංහෝ වුණාට වැඩක් නැහැ.
මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරයෙක් මිලාන් ජයතිලක, බලන්නකෝ මේ ඔහු කියන කතාව.
අපි කියන්නේ යාලට ඕනනම් යන්න පුළුවන්, බල්ලා වනන්න බෑ නකුටෙන්. නකුට ඉන්න ඕනේ නකුට විදියට. නකුටට තියෙන්නේ මේ එන මැස්සෝ ටික පන්නන්න. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නේ.
දැන් ඒ අතරතුරේදී මේ පසුගිය බදාදා අමාත්‍ය උදයගම්මන්පිලගේ ගෙදර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල යම් සාකච්ඡාවක් පැවැත්වලා තියෙනවා. එතනදී කතා බහ වෙලා තියෙන කාරණා පිළිබඳව ආරංචියක් තියෙනවද?
ඔලිරුක්ෂේ මේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබුණේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් වෙලා තියෙන පෙට්සම් ගැන මේ සම්බන්ධයෙන් පෙට්සම් පහක් ඉදිරිපත් වෙලා තියෙනවා 26 වෙනිදා සලකා බලන්න නියමිතයි හවුල් පක්ෂ නියෝජනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඉදිරි සාකච්ඡා වෙලා තියෙනවා අමාත්‍ය බණ්ඩල සමාජික නිලධාරී උදේ ගම්මන්පිල වාසුදේව නානායක්කාර විමල් ගිරවංශ කියන ඇමතිවරුන් කටයුතු කරනවා වෙනම නීතිඥ මණ්ඩලයක් කරා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන්න උන් තීරණය කරලා තියෙනවා පක්ෂ නායකයින් නිදි සාකච්ඡා කරලා තිබුණේ කැබිනට් මණ්ඩලයේ වෙනුවෙන් නීතිපතිවර ඉදිරිපත් වෙනවා උදේ ගම්මන්පිල වාසුදේව නානායක්කාර විමල් වීරවංශ කියන අමාත්‍යවරුන් වෙනුවෙන් වෙනම නීතිඥයන් පිරිසක් මේ සඳහා සහභාගී කළ යුතුයි කියන කාරණය එහිදී ඔවුන් විශේෂයෙන් සාකච්ඡා කරලා තියෙනවා
දැන් අතරතුරේදී මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට ආණ්ඩුවේ වැඩපිළිවෙලට එරෙහිව විරුද්ධ පක්ෂය සජබේ සමගි ජන බලවේගෙත් විශාල විරුද්ධ ව්‍යාපාරයක් අරගෙන යන කාලවකවානුවක් උද්ඝෝෂණ ව්‍යාපාර පවා සංවිධානය කළ තිබුණා ඒවාට විරෝධතා එල්ල වෙලා තිබුණා ඒවාට සජබේ නැවත විරෝධතා එල්ල වුණා මේ වගේ නොයෙකුත් මේ ගල්ගෝටි ඇහෙනවා මේ ආණ්ඩුවට එරෙහිව ගෙන යන සජබේ විරෝධතා ව්‍යාපාර පිළිබඳව අහන්නට ලැබෙද්දී සමස්තයක් විදියට ගත්තාම විපක්ෂීය ක්‍රියාකලාපේ කොහොමද මේ වෙද්දී
ඔහු සමගි ජන බලවේගයේ තමන්ගේ පාක්ෂිකයන් තරගන කොළඹට ආවා කොවිඩ් තත්ත්වයේ ඇතුලේ එසේ නොකරනවා නම් පුඩයි කියලා සෞඛ්‍ය අංශයට පෙරම දැරුවත් කරා අධිකරණ නියෝග ලබා ගන්න උත්සාහ කරා තැතැම් අධිකරණයේ සඳහා ඉඩ අහුරන්නේ නැතිව ඉන්න තීරණය කරලා තිබුණා නමුත් පොලිසිය ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොළඹට එන පිරිස් කොළඹට නොයන තත්ත්වයට වැඩසලස්වන්න කටයුතු කරලා තිබුණා විශේෂයෙන් කොවිඩ් අවදානම නිසා ඒ හින්දා මයිතන්නේ මේ මැදිහත් වීම නිසාම සජ්ජම්බේ බලාපොරොත්තු නොවුණු ප්‍රචාරයක් මේ සඳහා ඔවුන්ට ලැබුණා හේතුව තමයි විවිධ ප්‍රදේශවලින් ඔවුන්ට කොළඹට එන්න ඉඩ නොදීම සම්බන්ධයෙන් මතුවුණු තත්ත්ව නිසා කොහොම වුණත් කණ්ඩායම් විවිධ උපක්‍රම පාවිච්චි කරලා කොළඹට ඇවිල්ලා තිබුණා වැසි මැද්දේ රැලියක් පවත්වලා ඔවුන් කොල්ලුපිටියේ හන්දියේ ඉඳලා අරලේගහ මන්දිරයට ගිහිල්ලා එතනින් ආයෙමත් අරලේගහ මන්දිරේ පහු කරගෙන ගෝල්ෆේස් පටරවුමට ගිහිල්ලා වේදිකාවක් නැතුව විපක්ෂ නායකවරයා ජනතාව අමතලා තිබුණා එහිදී ඔවුන් විපක්ෂ නායකවරයා චම්පිකරණෝක හිටපු ඇමතිවරයා මේ කණ්ඩායමට උඩේකුත් ඉහළගෙන ඉස්සරහට ගිහිල්ලා වාහනයක් මත නැගිලා ජනතාව අමතන ආකාරයක් අපි දැක්කා ඔහු සයිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වේ රට දිනවන පොදු ජන අරගලය අපි ආරම්භ කරලා තියෙනවා දහසක් අභියෝග අප්‍රමාණ බාධක පැමිණියත් මේ ජන දංගාව ඔප්පු කරලා තියෙන්නේ අත්නොමතිකන ආණ්ඩුවට එරෙහිව අත්නොමතික ආණ්ඩුවට එරෙහිව අරගලයක ආරම්භයයි කියන දේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සඳහන් කරා කොමුණත් කොවිඩ් අවදානම මැද්දේ වැසි මැද්දේ ඔවුන් කොළඹට ඇවිල්ලා ඔවුන්ගේ විරෝධතාව දැක්වුවා මේ නවත්වන්න ආණ්ඩුව කටයුතු කිරීමත් එක්ක බලාපොරොත්තු නොවුණු ආකාරයේ ප්‍රතිචාරයක් ප්‍රචාරයක් රටේ ජනතාවගේ අවධානයක් මේකට යොමු වුණු බවක් සඳහන් කරන්න අවශ්‍යයි
හොඳයි මනෝජ් අපි ස්තුතිය පළ කරමින් එහෙමනම් ඔබට සමුදෙනවා අපි ලැබෙන සතියේ සඳුදා නැවතත් හමුවෙමු මේ විශේෂංගෙන් මනෝජ් උදට යාවලයි ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු වාර්තා කරන්නට අපිත් එක්ක සම්බන්ධ වුණේ
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ